ධර්ම දේශනාවක් වගේ අහලා මොන හරි කතා කරනවද, එහෙම නැත්නම් අවශ්‍ය දහම් කරු මොන හරි කතා කරන්න ඉගෙන ගන්න දැනගන්න තියෙනවද? කොහොමද හොඳ? අනුසාරයෙන් මේ දවස්සේ අදාළ දේවල් අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් වික්කවේ බ්‍රහ්මචර්යං ලාභ සත්කාර සිලෝකානි සංසං න සීල සම්පදානි සංසං න සමාධි සම්පදාන සංසං න ඥාන දස්සන සංසං යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒකදත්ත නිදන් වික්කවේ බ්‍රහ්මචර්යං ඒතත් සාරං ඒතත් පරිසනං. මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සාරෝපමා කියලා සූත්‍රය. මට පොඩ්ඩක් මතක නැහැ චූල සාරෝපමාද මහා සාරෝපමාද කියලා, දෙකම එක ළඟ තියෙනවා. සාරෝපමා කියන සාරය උපමා කරලා දේශනා කරන සූත්‍රය. මේ සාරූපමා සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සූත්‍ර පාඨයේ. ඒකෙන් අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් වික්කවේ බ්‍රහ්මචර්යා. මහණෙනි, මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ලබා ගන්නටත් නෙමෙයි කෙනෙකුට. සීල සම්පදානි පංසය. එහෙම නැතිනම් මේ සිල්වත් වීම සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සමාධි සම්පදානි පංසය. නැත්නම් මේ චිත්ත සමතයක් ඇති කරගන්න සමාධිය පිණිසත් තියෙන ශාසනයක් නෙමෙයි මේක. න ඥාන දර්ශන පංසය. නුවණ පිණිස ප්‍රඥාව පිණිස තියෙන ශාසනයකුත් නෙමෙයි මේ ශාසනය. යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මෙදම් වික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරිවසනං. මහන්නේ, යම්මේ ස්ථිරු සිතේ මිදීමක් තියෙනවනම් අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයක් තියෙනවනම් මේ ශාසනයේ තියෙන්නේ එමෙත අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා යමක් තියෙනවනම්. අකෝප්‍ය කියන්නේ කෝප්‍ය නොවන, වෙනස් නොවන, ඒ වෙනස් නොවන චේතෝ විමුක්තියක් තියෙනවනම් අන්න ඒ සඳහායි මේ බ්‍රහ්මචර්යාව. ඒකයි සාරේ, ඒකයි මෙහි අවසානය. ඒතන් සාරං ඒතන් පරිවසනං. මේ බ්‍රහ්මචර්යාවේ අවසානය ඔන්නෝතන, මේ ශාසනයේ කෙරවල ඔන්නෝතන, ඕකයි මේ ශාසනයේ සාරය කියලා බුදුරජාණන් ශ්‍රීසල සාරය පෙන්නලා ඊට පස්සේ උපමාවක් පෙන්නනවා. මේ ලෝකයේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා, මහත්තු කියන්නේ ගහක අරටුවකින් අවශ්‍යතාවයක් ඇති පුද්ගලයෙක් ඉන්නවා. ඒ අය කැලියට යනවා ගහක අරටුවක් කපාගෙන එන්න ඕනේ කියන අදහසින්. හර ඇති ගහක් හොයාගෙන ගිහිල්ලා මහ විශාල ගහක් ළඟට ගිහිල්ලා නතර වෙලා කිසියම් හේතුවකින් ගහේ කොළ ටික අරගෙන ආපහු වෙනවා. හරේ ගන්නෙ නැහැ. හරේ හොයාගෙන ගියේ, නමුත් කොළ ටිකක් අරගෙන එනවා. තව කෙනෙක් හරයෙන් වැඩක් ඇති හරය සොයන පුද්ගලයෙක්, අරටුවෙන් වැඩක් ඇති අරටුව සොයන පුද්ගලයෙක් අරටුවක් ඇති ගහක් හොයාගෙන කැලේට ගිහින් මහ විශාල ගහක් ළඟ නැතර වෙලා ඒ ගහේ කොළ ගන්නෙ නැහැ. නමුත් අතු කඩාගෙන එනවා. එයත් අරටුව බලාපොරොත්තුන්ගේ තරතුව ලැබුවේ නැහැ, ලබා ගත්තේ නැහැ. තව පුද්ගලෙක්, ඒ වගේම අරටුවේ අවශ්‍යතාවය තියෙන පුද්ගලයෙක් කැලේට ගිහිල්ලා මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ වෘක්ෂේ කොළ ගත්තෙත් නැහැ, අතු ගත්තෙත් නැහැ. පොතු ටික අරගෙන ඊගාට පුද්ගලෙක් යනවා. ඒ වගේම මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා එයා කොළ ගත්තෙත් නැහැ, අතු ගත්තෙත් නැහැ, පොතු ගත්තෙත් නැහැ, නමුත් ඉලේ අරගෙන. ඊට පස්සේ ඊගාට පුද්ගලෙක් ගිහිල්ලා මහ විශාල ගහක් ළඟට ගිහිල්ලා අර තුතිනව කියලා පරීක්ෂා කළා. එයා කොළෝලින් සෑහීමටපත් වුණේ නැහැ, අතු ගත්තෙත් නැහැ, පොතු ගත්තෙත් නැහැ, ඉලේ ගත්තෙත් නැහැ, අරතුවම වෙලා කපාගෙන එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනේ කමන්නේ කමන්නේ මේ ශාසනේ අරටුව බලාපොරොත්තුෙන් හරේ බලාපොරොත්තු මේ ශාසනයට ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඔක්කොම ලෙන්නේ එහෙමයි. ඒ අය ශාසනයට ආවහම කුමන කරුණක් නිසා හෝ අනිත් අයගේ ප්‍රසාදයට පැහැදීමට ලක්වල පැහැදීම ඇති කරගෙන නොයෙක් විදිහේ ප්‍රිය වචනයන්ගෙන් කතා කරනවා, නොයෙක් විදිහේ පූජාවන්ගෙන් පුදනවා, ලාභය වගේම කීර්ති ගුණේ ප්‍රශංසාව යසස ඒ භික්ෂුන් වහන්සේ කරා භික්ෂුනාසේ විතරනේ ඒ ගිහි උපාසකවන්ටත් අයිති ඒ අය කරා පැමිණෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයා ආවේ අරට හොයාගෙන. නමුත් එයා දන්නේම නැහැ ගහේ කුල ටික විතරක් අරගෙන යනවා එතනින් නතර වෙනවා වගේ. අර ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී මනස ඇලෙනවා, දිටු වෙනවා, ඒ ගැනම හොයනවා බලනවා මිසක එයා අර අරතු හොයාගෙන ආවට අරතු ගන්න අරතු අතරේ. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී ගැන බුදුජානක මහන්සී ශිලෝකාන සංසතිල සංයුක්තේ කුද්දේශනා කළා තියෙනවා. ලෝකේ දරුණුම ගොඩෙන්න බැරිම එරෙන මඩක් හැටියට අනෙක් අවශේෂ දෙයකින් ගොඩ යන්න පුළුවන්. මේ ලාභ සත්කාර ශිලෝකාන සංසතිය කියන මේ ටිකෙන් ගොඩ යනවා කියන එක ලේසි. අන්තිම දරුණු කතුකෝ යමක් තියෙනවනම් මේ ලාභ සත්කාර විතර දරුණු කතුකෝ දෙයක් තව නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. මොකද අනන්ත ජාති සංසාරයක තියෙන සම්පූර්ණ විමුක්තිය මුදුර ගන්න. ඒක පේන්නේ. මොකද සමහරට ලොකු ස්වාමීන් වහන්සේ මොනේ කියන තැනක නැත්තම් මේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෝ නැත්තම් ස්වාමීන් වහන්සේලා ඕනේ මේ ස්වාමීන් වහන්සේලා නැත්තම් මේක කරන්නේ නැත්තම් මේ ස්ථාන පවතින්නේ නැහැ කියන වගේ තැන් වලින් තමයි අන්තිමට අහුවෙලා පවතින්නේ. කොහොම හරි අරට හොයාගෙන ආපු කෙනා කොළ අරගෙන යනවා වගේ තැනකින් අන්තිම ජීවිතයේ නැතර වෙලා තියෙනවා. ඊට පස්සේ ඊගාවට එන කෙනා අරට හොයාගෙන ආවට කොළෝලින් නැතර වුණේ නැහැ. නමුත් අතු ටික කඩාගත්ත අතු කඩාගෙන ඉතින් නැතර වෙනවා වගේ. සමහර කෙනෙක් මේ ශාසනයට එනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී ඕගල ගලාගෙන එනවා. නමුත් එයා දක්ෂයි ඒකේ නොයළී ඉන්නේ. මේක ආදීනව හිතන දක්ෂයි. මේක ආදීනව හිතන. හිතමින් එයා සිල්වත් වෙනවා. ඊට පස්සේ එයාගේ සීලේ හේතුවෙන් එයා මාන්නයටපත් වෙනවා. තමන් උසස් කළා, අනුන් පහත් කළා හිතනවා. අත්ත්ුක්කංශන පරවම්බන කියලා තමා උසස් කරනවා, අනුන් පහත් කළා හිතනවා. ඒ සීලේම රකින්න එක ගැන විතරයි හිතන්නේ. ඒ සීලෙට අදාළ වටපිටාව ගැනම විතරයි හොයන්නේ. ඒ ගැනම විතරයි හාරන්නේ, අවසන් බලන්නේ. එයාගේ මුළු ජීවිතේම සීලය කෙරවල කොට තියෙනවා. එතකොට මහ විශාල අරටුවක් හොයාගෙන ආපු කෙනා හරියට ගහක අතුණන් ගත්තේ නැ, නමුත් ඉති කඩාගෙන නැතර වුණා වගේ මේ සීලෙන් සෑහීමට පත් වෙන ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ශාසනයේ තියෙන්නේ ලාභ සත්කාර ලබන්නත් නෙමෙයි නැ සීල සම්පවන්ත වෙන්නේ. සීලවත් වීම සඳහා සීල ඇති කරගන්නත් නෙමෙයි මගේ ශාසනයේ තියෙන්නේ. මොකද අරතුම බුදුරජාණන් වහන්සේ අරතුව පෙන්වනවා මෙන්න මෙතන අරතු මේ වන්නේ මේ අරතු. මේ ශාසනයේ හරය මෙහෙ නෙමෙයි. ඊට පස්සේ ඊගාවට එන කෙනා කොළ ගත්තෙත් නැහැ අතු ගත්තෙත් නැහැ නමුත් ගහේ පුතු ගන්නවා වගේ මේ ශාසනයට එනවා කෙනෙක් එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රසාදිය ගලාගෙන එද්දී එයා මුසපත් වෙන්නේ මත් වෙන්නේ නැතු වෙනට දක්ෂයි ඒ වගේම එයා සිල්වත් නමුත් සීලයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතු වෙනට ඒකත් ප්‍රපංච නොකරින්ට තමන් උසස් කළ අනුන් පහත් නොකරින්ට කරක් දක්ෂයි එහෙම ඉන්න එයාට සමාධිය උපදිනවා එයා ඒ සිල් උදව් කරගෙන හොඳ චිත්ත සමතයක් ලබනවා ඒ සමාධි හේතුන් එයා ප්‍රමාද වෙනවා එයා මත් වෙනවා ඒ සමාධි හේතුන් තමන් උසස් කියලා හිතනවා අනුන් පහත් කියලා හිතනවා ඒ ඇති වෙන සමාධි සැපේම හිත ඇරිලා පවතිනවා ඒ චිත්ත සමාධිය ඇති කරගන්න හැටි ගැනම වේතෙනවා ඒ චිත්ත සමාධිය ඔස්සේම කටයුතු කරනවා ඒක එහා කටයුතු කරන්නේ එතකොට මෙයාගේ බ්‍රහ්මචර්යාව කෙරවල වෙන්නේ සමාධිය දක්වා කරා මෙයාගේ ඔක්කොම ටික තියෙන්නේ සමාධිය හරියට ගහේ පුතු ටික අරගෙන ගියා වගේ එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න සමාධි සම්පදාන සංකම්මක සාසන තියෙන සමාධිය තිබෙතත් නෙමෙයි මේ අරතෝ මේක නෙමෙයි ඊට පස්සේ ඊගාවට එන පුද්ගලයා කොළ ගත්තෙත් නැහැ අසු ගත්තෙත් නැහැ පුතු ගත්තෙත් නැහැ පුතු රහින්ද කරන් දක්ෂ වුණා නමුත් ඉලේ අරතෝ කියලා හිතාගෙන ඉලේ කර ගහගෙන එනේ අරගෙන යනවා වගේ මේ සාසනෙට එන කෙනෙක් ලාභ සත්කාර උපදිද්දි එයන් ඒවත් නැඩගෙන ජීවත් වෙනවා සීලය තුලත් මත් වෙන්නේ හොඳ චිත්ත සමතයක් ලබනවා නමුත් ඒකෙත් ප්‍රමාද වෙන්නේ නැහැ ඒ සමාධිය උදව් කරගෙන නොයෙක් ඥාන දර්ශනයන් ලබා ගන්නවා සමහරට කල්ප ගණන් බලන්න පුළුවන් තරම් පෙර ආත්ම භාවය බලන්න පුළුවන් තරම් පෙරේසු කඳපුළු දන්නා නුවණවල ඇති කර ගන්නවා අනුන්ගේ සිත් බලන්න තරම් හැකියාව ඇති කර ගන්නවා. සමහර විටක වතුර වගේ පොළවේ කිමිදෙමින් යන්න පුළුවන්. පොළවේ වගේ ජලයේ ඇවිදිමින් යන්න පුළුවන්. සාකාර තාප්ප හරහා යන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ අහසින් ඉඳගෙන යන්න පුළුවන් ආදී එර්ධිය ලැබෙන තැන් වලටපත් වෙනවා. මේ වගේ නොයෙක් ඥාන දර්ශන ලබා ගන්නවා. ඊට පස්සේ එයා මේ ඥාන දර්ශනයේ හේතුයි සමාන වෙනවා. ඥාන දර්ශනයේ හේතුන් තමන් උසස් කරලා හිතනවා. අනුන් පහත් කරලා හිතනවා ඒ ඥාන දර්ශනයන් සඳහාම හිත මෙහෙවනවා විහෙතනවා එතකොට එයා හරියට අරතු හොයාගෙන ආපු කෙනෙක් ගහක ඉලේ අරගෙන ගියා වගේ මේ ශාසනයට ආපු සමහර තව කෙනෙක් ඉන්නවා එයා ලාභ සත්කාර සිලෝකාන සංසයන්ගේ මොසපත් තුල නතර වෙන්නේත් නැහැ සීලයේ උපාදාන කරගෙන සීලයේ තුල නතර වෙන්නේත් නැහැ සමාධිය තුල ප්‍රමාදී වෙන්නේත් නැ ඥාන දර්ශනයන් ගැන ප්‍රමාදී වෙන්නේත් නැ එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අරටුව කියලා යමක් තියෙනවා නම් හරියයි කියලා යමක් තියෙනවා නම් ඒ දේම ගන්න උත්සාහවත් කළා ඒ දේ ලබා ගන්න. එතකොට අපි මේ ශාසනයට එන කෙනා දැනගෙන ඉන්නුන ශාසනයේ අරටුව කොතනද? අරටුව මොකද්ද? එතකොට අපි දන්නවා අපි ආවේ අරටුව හොයාගෙන නම් මේ එකක්වත් අරටුව නෙමෙයි මේවා ඕනේ තමයි මේ අරටුව ගන්න කොළ ටික අයින් කරන්න ඕනේ අතු අයින් කරන්න ඕනේ පොතු අයින් කරන්න ඕනේ එලේ අයින් කරන්න ඕනේ නමුත් ඒ අයින් කරන එක උස්සයන්ද උස්සගෙන ගියාට අරටුව ලැබෙන්නේ මේවා අයින් කළේ අරටුව ගන්න ඒ වගේ මේ දේවල් ලැබෙන්න පුළුවන් ලබා ගන්න ඕනේ මේවටපත් වෙන්න ඕනේ පත් වුණා කියලා පැමුණුණා කියලා ඒක නෙමෙයි ඒක හොයාගෙන නෙමෙයි ආපු ගමනක් නෙමෙයි වෙන යමක් වෙන තැනකට යන්න ආවහම ලැබුණු දෙයක් මේ. එයා එතකොට දන්නවා දැනගෙන තියනෝ අරටුව කියන්නේ මොකක්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ හරය. චිරවල අරටුව මොකද්ද? ඒතන් සාරං. සාරය කියන්නේ මෙන්න මේකයි. සාරය කියලා කිව්ව අරටුවට. අර්ථයට. මොකද්ද? අකුප්පෝ චේතෝන. මේ අකෝප්‍ය වූ චේතු විමුක්තිය කියලා යමක් තියෙනවා මෙන්න මේකයි මේ ශාසනයේ අරටුව කියලා. එතකොට මොකද්ද අකෝප්‍ය චේතු විමුක්තිය කියලා කියන්නේ? චේතු විමුක්තිය ගත්තාම හැම වෙලාවෙම කොටස් දෙකකට බෙදනවා. කෝප්‍ය වූ චේතු විමුක්තියකුත් තියෙනවා අකෝප්‍ය වූ චේතු විමුක්තියකුත් තියෙනවා. කෝප්‍ය වූ චේතු විමුක්තියට ඔක තව වචනකින් කියනවා සමය විමුක්ත අසමය විමුක්ත කියලා. කලින් කල සමයෙන් සමය සමවදින සමාපatti වලට කියනවා කෝප්‍ය වූ චේතෝ විමුක්තිය කියලා. කලින් කලට සමයෙන් සමය සමවදින චේතෝ විමුක්තිය වලට කියනවා කෝප්‍ය වූ චේතෝ විමුක්තිය කියලා. අසමය විමුක්ත කියලා කියනවා එයාට සමයක් නැහැ, වෙලාවක් නැහැ, කලින් කලට මේ එළඹ සිටිනවා. ඒ මට්ටමේ චේතෝ විමුක්තිය කියනවා වෙනස් වෙන්නේ නැති මට්ටමට එළඹ සිටින චේතෝ විමුක්තිය කියනවා අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා. මේ කෝප්‍ය මට්ටමේ තියෙන චේතෝ විමුක්තිය ගත්තාම අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, ආකාසඤ්ඤායතන චේතෝ විමුක්තිය, ආකින්චායතන චේතෝ විමුක්තිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන විඥානඤ්ඤායතන චේතෝ විමුක්තිය, ආකින්චායතන චේතෝ විමුක්තිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන චේතෝ විමුක්තිය කියලා චේතෝ විමුක්ති රාශියක් කියනවා. එතකොට මේ චේතෝ විමුක්ති ගත්තාම මේවා කෝප්‍යයි, කියන්නේ වෙනස් වෙනවා. ඒවට සමවදින්ට වෙන්නේ වෙන වෙනම මාර්ගවල. නමුත් මේ අකෝප්‍ය චේතෝ විමුක්තියට තව පැත්තකින් ගත්තාම වෙනස් නොවන චේතෝ විමුක්තියට නම් තුනක් තියෙනවා. අනිමිච්ච චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අපනහිත චේතෝ විමුක්තිය කියලා. එතකොට අනිමිත්ත, ශුන්‍යත, අපනහිත කියලා. අනිමිත්ත කියලා කියන්නේ කිසිම නිමිති නැතිවීමෙන් නිමිති රහිතව මිදෙන. එතකොට අනිමිත්ත චේතන. ශුන්‍යත චේතය මුක්ති කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව කිසිම නිමිත්තක් නැතුව ශුන්‍යතාවයෙන් හිත මිදෙන. අපනහිත චේතය මුක්ති කියලා කියන්නේ කිසිම ප්‍රණිදියක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ, සියලුම ප්‍රාර්ථනාවන්ගෙන් මිදෙන. ඒ මිදීම වෙනස් වෙන්නේ කවදාවත්. එතකොට දැන් අපි බලන්න ඕනේ අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනහිත චේතෝ විමුක්ති කියන මේ චේතෝ විමුක්ති තුන සාත් කරගන්න ඉස්සරදල නිමිති කියන්නේ මොනවටද අපි දැනගෙන ඉන්න ඕනේ. මේ ශාසනයේ නිමිති කියලා කිව්වේ මොනවටද? ඊට පස්සේ අශුන්‍යත භාවය ලැබෙන්නේ මොන ධර්මයන්ගෙන්ද? ප්‍රණිදි ලැබෙන්නේ, ප්‍රාර්ථනා වෙන්නේ, ප්‍රාර්ථනා වූ ධර්ම මොනවද කියන ටික අපි දැනගන්න ඕනේ. මොකද ඔතන නම් වශයෙන් කතා කළාට ධර්මතා තුන අර්ථ වශයෙන් එකයි. එතකොට මේ අපි කියමුකෝ නිත්‍යදී අනිත්‍ය වශයෙන් දකිනකොට අනිමිත්‍ය චේතනයි, අනාත්ම ආත්මදී අනාත්ම වශයෙන් දකිනකොට ශුන්‍යත චේතනයි, දුක් සැපදී දුක් වශයෙන් දකිනකොට අපනහිත චේතනයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විමුක්ති මුඛේ ඒ කෙරවල් තුන තමයි මේ තුනේ නම් කරන්නේ. නමුත් අර්ථය එකයි, පදබ්යංජන වශයෙන් වෙනස්. අපි ඒ ප්‍රභේද මම මේක නිකන් අපිට අදාළ නැහැ, නිකන් මේක මතක් කළේ. අපිට දැන් අවශ්‍යයි ප්‍රණිධි ධර්ම, ප්‍රාර්ථනා ධර්ම කියලා කියන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. එතකොට අශුන්‍ය ධර්ම මොනවද, නිමිති ධර්ම මොනවද කියන එක දැනගන්න. මොනවද නිමිති ධර්ම? මේ ශාසනේ කොන ওই ටිකට ගත්තාම අයිති වෙනවා තුන් භූමිය අනුවගිය සියලුම ධර්මතා ටික අයිති වෙනවා නිමිති ධර්ම වලට. එහේ නිමිත්තක්, රූපය නිමිත්තක්, චක්කුඤ්ඤා නිමිත්තක්. එතකොට මෙන්න මේ ධර්මතා චක්කු සම්පස්සේ නිමිත්තක් කියන උපදින යම් වේදනා සංඥා චේතනා වින මේ නිමිති. ඈ එතකොට මොකද අපිට රූපයක නිමිත්තක් ගන්නකොට ඇහැ, හිත, චක්කු විඤ්ඤාණ මේ ඔක්කොම ටික හම්බ වෙලා මේ රූපේ නිමිත්තක් හම්බ වෙනවා. නිමිති ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී මනසට එළඹිලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් යමක් ඇද්ද ඒ ඔක්කොම නිමිති. ඇහැ කියන එක මරණාසන්න මොහොතේ හම්බුනොත් ඒක ඇති කර්ම නිමිත්තක්, ඒක ඇති ගති නිමිත්ත වෙනවා. රූපය හම්බුනොත් ඒකයි නිමිත්ත කියන්නේ හැම වෙලෙම සංකාරය. ඒක අපිට ගත්ත හැකි පටි සම්බිදාමග්ගේ හොඳට පෙන්වනවා. ඔය ඥාන ගැන කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න හැටි. නිමිත්ත සංකාරයක්, සවැත්න සංකාරයක්, උපාදී සංකාරයක් කියලා ඒ සියලු සංස්කාරයන් ආදීන වශයෙන් බලන්න. ඒ සියලු සංස්කාරයන්ගේ නැලීමට බලන්න කියලා උගන්වනවා. ඒක අපිට වෙනම ඉගෙන ගන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ කෙටි කළ පරයයකින් ගත්තාම නිෂ්පරයයෙන් ගත්තාම තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික මොකද්ද? ඊට පස්සේ තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික අසුඤ්ඤ ධර්මතා. සත්ව පුද්ගල භාවයෙන් අසුඤ්ඤ වෙන්න නම් තුන් භූමිය අනුවගේ ධර්මතාවයන්ගේ මිදෙන්න. තුන් භූමිය අනුවගේ ධර්මතා තියාගෙන සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය වෙනවා කියන ධර්මතාවයක්. මොකද අපි කියමු සංයුක්ත නිකායේ සමිද්ධි සත්ව සූත්‍රයේදී සමිද්ධි හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිලාන ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සත්‍ය කියලා කියනවා. කොපමණකින් සත්‍යයි? සමිද්ධි යම් තැනක ඇහැද්ද, රූපයද්ද, චක්කු විඥානයද්ද, චක්කු සම්පස්සයද්ද, චක්කු සම්පස්සයෙන් විඤ්ඤාය වෙන ධර්මියොත් ඇද්ද? එකල්ලි සත්ව හෝ සත්‍ය යන ප්‍රත්‍යක්ෂ වේ. මේ ධර්මතාව ටිකේ පැනවීම, මේ ධර්මතාව ටිකේ තිබීම මොකද? සත්ව හෝ සත්ව පුද්ගලකම. සමිද්ධි යම් තැනක සමිද්ධි සත්ව සූත්‍රය බලන්න. කන ඇද්ද, සද්දය ඇද්ද, සෝත විඥානය ඇද්ද, සෝත සම්පස්සය ඇද්ද, සෝත විඥානයේ විඤ්ඤාය වෙන ධර්මය ඇද්ද? සමිද්ධි මෙන්න මෙතන සත්ව හෝ සත්‍ය යන ප්‍රත්‍යක්ෂය වෙනවා. මේ වගේ මේ අටලොස් ධාතු හරහා මේ ස්පර්ශ ආයතන හයම විස්තර කරනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම විස්තර කළාම අපි දන්නවා තුන් භූමිය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර යමක් මේ තුන් ලෝකෙ ආපහු නැහැ. තුන් භූමියම තමයි තව පැත්තකින් ගත්තාම මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. එතකොට ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියලා කියන්නේ අසුඤ්ඤ ධර්මයන්ගේ පැවැත්ම. සත්ව පුද්ගල ආත්ම භාවයේ ශුන්‍යතාවකින් යුක්තව ඉන්න බෑ මේ තුලින්. ඊට පස්සේ අප්‍රණිදි. අප්‍රණිදි කියලා කියන්නේ ප්‍රණිදි කියලා කියන්නේ ප්‍රාර්ථන. පැතුම් බලාපොරොත්තු. එතකොට මොනවද බලාපොරොත්තු වෙන ධර්මතා? දැන් ප්‍රාර්ථනා කරනකොට අපිට සාමාන්‍යයෙන් අපි ඔකේ රළු පැත්තක් රළු ටිකක් විතරයි දන්නේ. මම බුදු මතු බුදු වේවා, නැතිනම් දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, අහවල් දේ මට ලැබේවා කියලා හිතන තැනකින් විතරයි අපි ප්‍රණිදි හඳුනගෙන තියෙන්නේ. තව ප්‍රාර්ථනාව ගැන දන්නවා කියනකොට ප්‍රණිදි වූ ධර්මය මොකද්ද කියන එකේම නුවණෙන්ද? දැන් මේ ඇහැ තියාගෙන අප්‍රණිදි වෙන්න පුළුවන්ද කියලා බලන්න. කවුරුත් මේ ඇහැ නොදිරාවා කියන අදහසක් නැද්ද? මේ ඇහැ පේනවට, තේනීම දුර්වල වෙනවට, නැති වෙනවට කවුරුත් කැමතිද? පේන්නේ නැති වෙනවට කැමතිද? නොපෙනෙනවා නම් හොඳයි කියන එක ප්‍රණිදියක් නෙමෙයිද? ප්‍රාර්ථනාවක් නෙමෙයිද? මෙතනදී වෙනසකට තියෙන්නේ වචනින් කියලා, කටින් කියලා, හිතින් හිතනව තරම් ප්‍රකට නැහැ. මේ ඇහැ නොපෙනී තියෙනවා නම් කැමති නැද්ද? ඒ කැමැත්ත ප්‍රාර්ථනාව දැන් නොපෙනී, ඒ කියන්නේ ඇහැ හොඳට තියෙනවා නම් කැමතිද නැද්ද අපි? කැමති. ඒ කැමැත්ත ප්‍රාර්ථනාවක් නෙමෙයි. එහෙනම් මේ ඇහැ ප්‍රණිදි ධර්මයක්ද නැද්ද? මේ ඇහැ තියේ පරිහරණය කරන කෙනෙකුට මේක වෙනස් වෙනවට අකමැති, වෙනස් නොවී තියෙනවට කැමති කියන කාරණා දෙකින් මිදිලා මේක පරිහරණය කරන්න පුළුවන්ද? එහෙනම් මේ ඇහැ ප්‍රණිදි ධර්මයක්ද නැද්ද? එහෙනම් ප්‍රණිදි කියනකොට දකින්න වෙන මොකුත් අමුතියෙන් ප්‍රාර්ථනා කරපුවා. අපි ඔය අර ටික ප්‍රණිදි රළු ටික ඇහැ දකින්න ප්‍රණිදි ධර්මයක්. ඇහැ දකින්න ප්‍රණිදි ධර්මයක්. කන, මේ කන් ඇහිම නැති වෙලා යනවට කවුරුත් කැමතිද? වයසට එනකන් හරි කන හොඳට තියෙනවනම්, වයසට ගියත් කන හොඳට තියෙනවනම් කියන අදහසක් නැද්ද? ඒක බලාපොරොත්තුවක් නෙමෙයිද? ප්‍රණිදියක් නෙමෙයිද? එහෙනම් මේ කන නෙමෙයි මේ ප්‍රාර්ථනාව කියලා දකින්න. අපි හිතාගෙන ඉන්නේ මේ කන කියලා. නෑ මේ ප්‍රාර්ථනාව. නාසයේ දිය ශරීරයේ ගන්න මේවා ප්‍රණිත. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා ප්‍රණිත. තුන් භූමිය අනුව ගිය ධර්මතා ටික දකින්න මේවා ප්‍රණිත. එතකොට අප්පනිහිත කියන තැනකට යනවා නම් ප්‍රණිදි නැති වෙනවා නම් කොතෙන්ද නැති වෙන්නේ? එහෙම්ම මිදෙන්න ඕනේ. කන දිව නාසය ශරීර මේ ටිකෙන් තමයි මිදෙන්න ඕනේ. මොකද අපි දැක්ක ඇහැ යම් තැනක ඇද්ද, රූපය ඇද්ද, චක්කු විඥානය ඇද්ද, චක්කු සම්පස්සේ ඇද්ද, චක්කු විඥානේ විඤ්ඤාය ධර්මය ඇද්ද, එතන සත්තු හෝ සත්‍යන ප්‍රඥප්තිය වෙයි කියලා පෙන්වනවා. අනිදතර පෙන්වන යම් තැනක සමිද්දි ඇහැ නැද්ද, රූපය නැද්ද, චක්කු විඥානය නැද්ද, චක්කු සම්පස්සේ නැද්ද, චක්කු සම්පස්සේ විඤ්ඤාය ධර්මය නැද්ද, එහි සත්තු හෝ සත්‍ය ප්‍රඥප්තිය නොවේ කියලා පෙන්වනවා. ඒ මගේ පෞද්ගලික අදහස් නෙමෙයි, ඒ සූත්‍ර බලන්න මම නම් කියන්නේ. එතකොට දැන් ශුන්‍යත චේතෝ විමුක්තිය ලබන්ට නම් අපිට නිදෙන්ට වෙනව කොතනින්ද? ඇහැ අතහරින්න ඕනේ රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ මේ ටිකෙම අත නිදෙන්න ඕනේ නේ. අප්‍රණිදි වෙන්න නම් ඒත් උතනින්ම නිදෙන්න ඕනේ. අනිමිත්ත මං කිව්ව ඇහැ නිමිත්ත, රූපේ නිමිත්ත, චක්කු විඥාන නිමිත්ත. එහෙනම් අනිමිත්ත වෙන්න නම් ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස මේ ටික නැත්තම් අනමිත්. එතකොට මේ චේතෝ විමුක්ති තුනමෙම අර්ථය එක තැනක තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් මිදීමයි මේ පෙන්වන්නේ. සබ්බේ සංඛාර අනිත්‍ය යදා පඤ්ඤාය පසති අත නිබ්බෙන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර අනිත්‍ය කියලා බලනවා එදාට දුකේ කලකිරෙනවා. මොකද දුකේ කලකිරෙනවා වෙන්නේ මොකද? දුකේ නොයැලෙනවා, දුකේ නොයැලෙනු දුකෙන් මිදෙනවා. එහෙනම් ඒ මිදීමයි අකෝපචේතය මුක්ති. දුකෙන් මිදීම. ඇහැ කියන්නේ දුක, රූපය කියන්නේ දුක, චක්කු විඥාන කියන්නේ දුක. දුකේ මිදීමක් ඕනේ. එහෙනම් කෙටියෙන් ගත්තාම මේ ශාසනය හරය තමයි, අර්ථය තමයි මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයෙම මිදීමක් තියෙනවනම් තාපතින් කියලා තින්නේ ඒක. අටලොස් ධාතුයේ මිදීමක් තියෙනවනම් දොළොස් ආයතනයගේ මිදීමක් තියෙනවනම් මේ පංච උපාදාන ස්කන්ධයගේ මිදීමක් තියෙනවනම් තාපතෙන් ගත්තාම ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන මේ හතර ඉරියව්ව ලෝකේ හතර ඉරියව්ව තමයි දුක. පුද්ගලයා පණවන්න පුළුවන් හතර ඉරියව්ව. දැන් මම ඉඳගෙන ඉන්නේ කියලා පණවන්නේ නැහැ. හිතේ හිතේ මම හිටගෙන ඉන්නේ කියලා පණවන්න පුළුවන්. ඔය ඉරියව් හතර නැති වුණොත් පුද්ගලෙ පණවන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව, හතර ඉරියව්වේ යම් කිසි කෙනෙක් මිදුණා. නමුත් ලෝකෙට මේක තේරුම් කරගන්න අමාරුයි. මොකද ලෝකයේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්. හතර ඉරියව්වේ මිදින ජීවත් වෙන තැන ගැන කතා කරුවොත් ලෝකය පිළිගන්නේ නැහැ. ඒක පිළිගත්තොත් තමයි පුදුමේ. මොකද ලෝකෙට අයිති නැති තැනක දෙයක් කියනකොට ලෝකෙ කෙනෙකුට තේරුණොත් තමයි පුදුමේ. තේරෙනවා කියලා කියන්නේ එහෙනම් එයාට ලෝකෙන් එතර නුවණක් තියෙනවා, ලෝකෝත්තර නුවණක් තියෙනවා කියන එක. එහෙම නැහැ කියලා කියන්නේ එයාට ලෝකෝත්තර නුවණක් නැහැ, ලෝකෙ නුවණක් විතරයි තියෙන්නේ කියන එක. හොඳට දකින්න ඕනේ ඉඳගෙන ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්ව, ඇවිදිනවා කියන ඉරියව්ව, මේක ලෝකේ මේ හතර ඉරියව්වම මිදෙන්න ඕනේ. විප්පමුත්තස්ස සබ්බදී සියලු තැනීම උඩ යට සරස කිසිම තැනක් එයාට මෙහෙම දස දිසා වන්නේ නැහැ. මේ මනසට ඒ තැනකට යනකම් යන්න ඕනේ. මේ අකුප්පෝ චේතුවින්ති කියන තැනට එනකොට මෙතනදී තියෙන සුවිශේෂී සිද්ධිය තමයි ඇහි මිදීම පනවන්නේ මරණයෙන් පස්සේ. මේ ශාසනය මම කතා කරන එක දැනට තේරෙයි ගැඹුරු වගේ, නමුත් මම පැහැදිලි කරලා දෙන්නම්. මරණයෙන් පස්සේ මිදීමක් නම් අපිට මේ ශාසනයට වෙන්න ඕනේ නැහැ. ඇයි වෙන ශාසනවලත් කියනවනේ මරණයෙන් පස්සේ මේ මිදෙනවා, දෙවියෝ ගාවට ගියම ස්ථිරයි කියලා. කවුද දන්නේ ඒවත් හරිද කියලා? නමුත් මේ ශාසනයේ විශේෂ ගුණ ටිකක් තියෙන ධර්ම. සන්දිටිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි. සම්දිට්ඨිකයි කියලා කියන්නේ මෙලෝදීම දකින්න පුළුවන් ටිකක්. එහි පස්සේ කයි මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. අකාලිකයි කල් නොයවා විපාක දෙනවා කියලා ಗುಣ ටිකක් කියලා මේ පාසල. එහෙනම් දුක තියෙන වෙලාවටයි දුකෙන් මිදෙන්න ඕනේ මිසක දුක් විඳින වෙලාවට දුක විඳලා පස්සේ ලැබෙන මිදීම පළකොත් නෑ. ජීවත්ව ඉන්නකොට දුකෙන් මිදෙන්න ඕනේ මිසක මරණයෙන් පස්සේ කවුද දන්නේ ලැබෙයිද නැද්ද? එහෙම එකක් නෙමෙයි මේ ශාසනය. මෙතනදී මේ ශාසනයේ තියෙන වටිනාම දේ තමයි මේ බුදුරජාණන් මම ඉස්සෙල්ලා නිමිති කියලා පෙන්වුව යමක් තිබුණා නම් ප්‍රණිදි කියලා පෙන්වපු යමක් වෙනම් ඔය ටිකෙන් මිදෙන්න පෙන්වන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. ඕවා ටික නම් දුක. ඔය දුකෙන් මිදීම පෙන්වන්නේ මේ ජීවිතේම. ඇහැ පරිහරණය කරන්න ඇහෙන් මිදিলা. රූපය පරිහරණය කරන රූපෙන් මිදিলা. ඥාන දර්ශනය ගැන කියන්නේ. එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය ටික වහලා දාලා හිතිනු හිස් බව අරමුණු කරනකොට අපිට මේවා මුකුත් දන්නේ නැහැ. ශුන්‍යතාවයක් තේරෙයි. මෙහෙම තැනකින් ශුන්‍යතාවයක් පනවනවා නම් ඕන කෙනෙකුට ඕක පනවන්න පුළුවන්. ඒ තරම් අමාරු නැහැ. නමුත් ඇහැ පරිහරණය කරගෙන ඉන්න ඇහෙන් මිදිනවා කියන ධර්මතාවයක් තියෙනවා. මේක ලෝකේ තමයි. එතකොට මට වැඩි මතක් කරන්න ඕනේ උනේ හොඳට තේරුම් කරගන්න ඕනේ සම්මාස බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇතිවෙන්න හේතු ටිකක් පෙන්නලා ඒ හේතුව නැති කළාම දුක නැති වෙනවා කියලා දුක්ඛ නිරෝධියක් පෙන්නලා දුක්ඛ නිරෝධයට ප්‍රතිපදාවකුත් පෙන්වුවට පස්සේ දුක පෙන්නලා දුක ඇතිවීමේ හේතුවත් පෙන්නලා දුක නැති තැනත් පෙන්වලා ඒ දුක නැති තැනට සාක්ෂාත් කරගන්න ප්‍රතිපදාවකුත් පෙන්වුවාම මේ ප්‍රතිපදාව වැඩුවොත් ඒ දුක්ඛ නිරෝධය මේ ජීවිතයේදීම ලැබෙන්න ඕන එකක් මිසක අද ප්‍රතිපදාවට දුක්ඛ නිරෝධය මරණයෙන් පස්සේ ලැබෙන එකක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි මේ ශාසනයට ආවේ. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්නයි අපි යෝනේ. දුක්ඛ නිරෝධයට යන්නයි යෝනේ. මේ අකුප්පෝ චේතෝ විමුක්තිය කියලා සාපත්තකින් කියමු. මොකද මේ දුක්ඛ නිරෝධයට තව නම දුක කියලා කිව්වේ කොතෙන්ද? ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා විස්තර කරන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන්නේ කොතෙන්ද? කැටි කරලා ගන්න මම ඉස්සලා කිව්ව කොම ටික පංච උපාදානස්කන්ධ. තාපයෙන් ගත්තාම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම තියෙන ඔක්කොම ස්කන්ධය පංච උපාදානස්කන්ධයයි. තුන් භූමිය අනුව තියෙන ගිය මම එහෙම ගත්තේ මොකද ඒ භූමිය ඇතුලේ සිත් වෙනස් වෙනස තියෙනවා. කුසල සිත් තියෙනවා, අකුසල සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, මේ වගේ තියෙනවා. නමුත් කුසල කිව්වත්, අකුසල කිව්වත්, ක්‍රියා කිව්වත්, විපාක කිව්වත් මොන විදිහට පැවතුණත් ඔක්කොම සිත් ඔක්කොම පංච උපාදාන ස්කන්ධමත්. එතකොට ඒ ටික තමයි දුක. ඔය ඔක්කොම ටික ඇතුළත තියෙන්නේ අවිද්‍යා තණ්හා කියන හේතු ටික. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවාම මේ දුක නිරුද්ධ කරන්න පුළුවන්. දුක්ඛ නිරෝධයකට මගයි මේ ටික තියෙන්නේ. මේ ටික කළා අවසානයේදී මේ ටිකේ නිරෝධය ලැබෙන්න ඕනේ. ඒ ටික තමයි මම ඔය අනිමිත් අපහිත ශුන්‍යත කියන තැනින් ආපහුම ලංකලේ නිමිති කියන්නේ මේවා. ප්‍රෙන්දි කියන්නේ මේවා. අසුන්‍ය ධර්ම කියන්නේ මේවා. මේ දුක්ඛ සත්‍යයට තව නම් දුක්ඛ සත්‍යයට තව නමක් තමයි මොකද? ප්‍රනිදි ධර්ම. දුක්ඛ සත්‍යයට තව නමක් තමයි නිමිති ධර්ම. මොකද මේ දේව මේකම තමයි ආපහු අපිට නිමිති වෙන්නේ. මේක තමයි ආපහු කර්ම වෙන්නේ. එතකොට දැන් අපි එතකොට මිදෙන්න ඕනේ කොතනින්ද? මේ ශාසනයේ හරය නැත්නම් අරටුව තමයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න තියෙන්නේ කිනතන. ওই වචන ඔක්කොම කැටි කරලා ගත්තේ පංච උපාදාන ස්කන්ධයට වෙන පర్యాయ වචන ඔක්කොම. කැටියෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදීමයි මේ ශාසනයේ හරය. කියනකා පංච උපාදාන ස්කන්ධය දුකින් මිදීමයි මේ ශාසනේ හරය කියන්නේ. එතකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක කියනකොට මේක තමයි මම මතක් කරන්නේ හැමදාම ලෝකෙ කියලා. මේක ඇතුලෙන් කිසිම කෙනෙකුට කවදාවත්ම යන්න පුළුවන් විදිහ නෙමෙයි මේක තියෙන්නේ හැදිලා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කියන එක හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට බිත්තර කටුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ. කෝෂයක් ඇතුලේ ඉන්නේ. බිත්තර කටුවක් ඇතුලේ ඉපදිලා කටුව ඇතුළේම ජීවත් වෙලා කටුව ඇතුළේ මැරෙන කෙනෙක් ගත්තාම කවදාවත්ම මේ ඉන්නේ බිත්තර කටුව ඇතුළේ නේද කියලා දන්නේ දැනගන්න ඉඩක් නැහැ. බිත්තර කටුවක් ඇතුළේ ඉන්නේ කියන එක දැනගන්න නම් එයාට එළියක් ගැන දැනුම තියෙනවා. කටුවෙන් එපිටක් ගැන දැනුමක් තිබුණොත් තමයි ඇතුළේ ඉන්නේ කියන එක තේරෙන්නේ. ඇතුළේ ඉන්නේ කියන එක තේරුනොත් තමයි එළියක් ගැන හොයන්නේ. නමුත් ලේසි නෑ එහෙම එක. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ බොහෝම දුර්ලභයි කියලා අපි වචන කතා කරනවා. මොකක්ද මේ දුර්ලභකම කියලා බැලුවොත් මොන විතර කතුවේම උපදිලා කතුවේම ජීවත් වෙලා කතුවේම මැරෙන ලෝකයක් තුල කතුවේම උපදිලා ජීවත් වෙන මම මේ ඉන්නේ කතුවක් ඇතුල නේද කියලා තනියම හිතුණොත් තනියම හිතලා කතුව පලාගෙන එළියට ආව ඒක හිතන්නවත් තරම් මේකෙන් යන්නේ ඒ වගේ සිද්ධියක්. ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධයකම ඉපදිලා පංච උපාදාන ස්කන්ධයකම පරිහරණය කළා පංච උපාදාන ස්කන්ධයක්ම මැරෙන මට්ටම තමයි දුකන්නේ. තාපත් එකෙන් ඇහත් එක්කම ඉපදිලා. ඒ කියන්නේ අපේ ඉපදීම කියන්නේ ඇහි ඉපදීම. ඇහත් අපේ ජීවත් වීම කියන්නේ ඇහි පැවැත්ම. අපි මැරෙනවා කියන්නේ ඇහි බිඳීම. ඇහත් එක්කම ඉපදිලා ජීවත් වෙලා මිය යන මේ ලෝකේට ඇහෙන් පිටේ ධර්මයක් තේරුනොත් තමයි පුදුම. එහෙම වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ තුන් භූමියම පෙන්ව සංකීර්ණ පංචපාදානස්කන්ධ දුක්ඛ. පංචපාදානස්කන්ධයේ දුකයි නම් මේ තුන් භූමියම දුකයි කියන එක කිව්වා. හරියට මේ මම කියන්නේ විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ ඇතුලේ කවුරු හරි ඉන්නවා දෙන්නේ එක්කෙනෙක් අත් දෙක දැඳගෙන ඉන්නවා නොපිච්චින්න කියලා උත්සාහයක් නෑ. ඒත් එයාව පිච්චෙනවා ගිනි ගොඩ ඇතුලේනේ. කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා ඒත් පිච්චෙනවා. මොකද උත්සාහව නොපිච්චින්න කියලා උත්සාහවත් උනත් ගිනි ගොඩ ඇතුලේනේ. ඒ වගේ මේ ලෝකේ මේ පංච උපාදාන ස්කන්ධය ඇතුලේ සමහර කෙනෙක් දුකෙන් මිදෙන්න කියලා කිවි වුණා නෑ කාලා බිල ඔහෙ ඉන්න. නමුත් එයත් ළඩ වෙනවා මහලු වෙනවා මරනවා ජරාවට පත් වෙනවා. තව කෙනෙක් පංච උපාදාන ස්කන්ධ දුක ඇතුලේ දුකෙන් මිදෙන්න කියලා උත්සාහවත් වෙනවා. අර ගිනි ගොඩ ඇතුලේ එහාට මෙහාට පැන පැන ඉන්නවා. ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානන්තේ කියලා මෙහෙම හිතනවා මේ විදිය උපාය කරනවා. නමුත් එයත් යම් කිසි කෙනෙක් මේ ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන නම් කවදාවත් නොපිච්චෙන්න පුළුවන්. ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අකෝප්‍ය චේතු විමුක්ති කියලා කිව්වේ ගිනි ගොඩෙන් එළියට යෑමයි හිතන්නේ. මෙච්චරයි දුක නැති වෙන්න පුළුවන්. ඇහැ පරිහරණය කරමින් රූපේ චක්කු විඥානේ පරිහරණය කරමින් දුක නැතුව ඉන්නවා කියන එකක් නෑ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ ටික දුක උපත තියෙනවා සංයුක්ත නිකායේ හතර නිකාණ්ඩේ ආදිත්ත පරියාය සූත්‍රය ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම්බිකවේ ආදිත්ත මහණෙනි මේ සියල්ල අවිල ගන්නා ලදී. කේන ආදිත්ත කුමකින් අවිල ගන්නා ලදී? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස උපායාසයෙන් අවිල ගන්නාලද? සියල්ල අවිල ගන්නාලද? මොකකින්ද අවිලගෙන තියෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසයෙන් රාග දේශ මොහයෙන් අවිල ගන්නාලද? එතකොට ඒ මොකද ඇහැ ඇවිලගෙන රූපේ චක්කුණියෙන් දැන් මේව වෙන වෙනම කියන්න ඕනේ. කියන්නේ මහා ගිනි ගොඩක් ඇතුළට යකඩ බෝල යකඩ කෑලි දානවා සිය ගණනක් ලක්ෂ ගණන ලොරියක් පිටින් ගෙනල්ලා බානවා. දැන් ඉතින් ඒක අල්ලා බලන්න ඕනේ මේකත් නිමිලද මේකත් ප්‍රශ්නද කියලා ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා තනි වචනකින් කියන්න පුළුවන්. ඇයි? ගිනි ගොඩ ඇතුළේ තියෙන්නේ නම් තියෙන ඔක්කොම රත් වෙලා කියන එක තනි වචනකින් කියන්නේ. ඒ වගේ බුදුරජාණන්සේට කෙටි උත්තරය තියෙන සබ්බම් වික්ඛවේ ආදිත්ත මහණ සියල්ල අවිලා ගන්නාලා කියලා පෙන්වීම මොකේද? අටලොස් ධාතුවට තුන් ලෝකෙට මේ ටිකට පෙන්ව සියල්ල අවිලා ගන්නාලා. ඇවිලිච්ච දෙයක් ඇතුළේ සිසිල් බවක් බලාපොරොත්තු වෙන්න එපා. දැවෙන දෙයක් ඇතුළේ නොදෙවි ඉන්න බලන්න එපා. ලැබෙන්නේ කවදාද? ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම සිච්චින දෙයක් ඇතුළේ විනිගත් දෙයක් ඇතුළේ සිසිල් බව හොයන්න තරම් මේ ලෝකය මෝඩ වෙලා අනුකම්පාවෙන්ම මේ ආයේ සිසිලස කියන තැන හොයලා දෙන්න ඕනේ කියන අදහස. ඉතින් මේ ඇවිල්ලා තමයි ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දෙන්න දුක. ඒ කියන්නේ ඇවිලිච්ච ටික පෙන්වුවා. මෙන්න මේ හේතු ටික නෙමෙයි ඇවිල්ලා තියෙන කියලා පෙන්වුවා. ඊට පස්සේ බින්දර නැත්තේ ඇවිල්ලා නැත්තේ කොතනද කියලා පෙන්වුවා. එතෙන් යන මාර්ගය වෙන්නේ ඔය ටික තියෙන මේ චතුරාර්ය සත්‍ය. දුක දුක ඇතිවෙමත් වෙනවා. දුකේ නැති තැනත් ඒකට යන මගක් තියෙනවා. එතකොට මේ ශාසනයේ අරටුව කියලා කිව්වේ හරය කියලා කිව්වේ මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙච්ච තැන. මේ ජරා මරණ දුකෙන් මිදෙච්ච තැන. අජරාමර බවක් තියෙනවා නම් අන්න එතන අජරාමර බව ඔතෙන්ද කියනවා සෝපදිසෙච්ච නිබ්බාන. තාම ස්කන්ධ පරිහරණය තියෙද්දී දුකේ කොටසක් නිවලන්නේ. දුකේ කොටසක් නිරුද්ධ වෙනවා. නිවිලා. අපිට කරන්න තියෙන්නේ සම්පූර්ණ නිවන සඳහා යමක් කරන්න බෑ අපිට. අපිට පුළුවන් මිදීම සඳහා යමක් කරන්න. මිදුණු කෙනා පිරිනිවෙනවා. අපිට නිවන දක්වා මුකුත් කරන්න බෑ. නිවන් දකින්න අපිට හදන්න බෑ, නිවන ගන්න බෑ. අපිට පුළුවන් උපාදාන කර නොගෙන නැචකින්ච ලෝකේ උපාදී. ලෝකෙ කිසියක් උපාදාන කර නොගෙන මිදෙන්න පුළුවන්. උපාදාන නොවීමෙන් මිදෙන්න පුළුවන්. එතකොට කියනවා අනුපාදා විමුක්තං කියලා. උපාදාන වශයෙන් නොගෙන මිදුණා. මිදුණු කෙනා පිරිනිවෙනවා. දුනුකේන ඒකාන්තයෙන් පිරිනොම් පානවා. ඇලුණු කෙනා පිරිනොම් පාන්නේ නැහැ ඇලිච්ච තැනට යනවා. මිදුණු කෙනා ඇලිලා නැහැ කොහොමද? ලෝකෙ කිසිම තැනක. එයා පිරිනොම් පානවා. එතකොට දැන් අපිට තේරුම් කරගන්න ඕනේ මේ ශාසනයට ආවහම ආවි මොකක් සඳහාද? මොකක් සඳහාද? දුකේ නිරෝධයක් බලාපොරොත්තු වෙන. දුකනේ මේ ලෝකෙට තියෙන ප්‍රශ්නේ. මේ හැම දෙයකටම තියෙන ප්‍රශ්නේ දුකනේ. මේ දුක නැති තැන ලැබෙන්න ඕන. ඒ දුක නැති තැන උපදවාගෙන ඉන්න කෙනාට ඉන්න තැනට කියන නම් ටිකක් තමයි දුක නැති තැනට ඇවිල්ලා ඉන්න තැනට කියන තව ටිකක් නම් ටිකක් තමයි අනිමිත්‍ය ශුන්‍යත අපහේත. ජීවත් වෙන මාත අපි තෝ රහතන් වහන්සේ නමක් කියලා අපි කියනවනේ. ඒ ජීවිතයේ මට්ටම. එතකොට ඔතෙන්ට තමයි යන්නේ. හැබැයි ওই ටික නිවන නෙමෙයි. ඒ කියන්නේ කිසිම ස්කන්ධ සංකත මුකුත්ම නැති ශුන්‍යතාවයකින් දකින්න එපා. මොකද විමුක්තිය සංකතයි. මේ විමුක්තිය සංකතද අසංකතද? අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන්නේ නිවනට තව නමක් කියන එකෙන් කියන්නේ මෙතෙන්ට ආපු කෙනා පිරිනිවෙනවා කියන අර්ථයකින් මිසක මේක නිවනයි කියන අර්ථයකින් නෙමෙයි. අපි කතා කරනවා අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන්නේ නිවන කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ තෝ ওই ධර්මතා ඕක විමුක්තිය. අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති. නිදීම එතකොට මහණෙනි විමුක්තිය සත්‍ය සාහිත්‍යයයි කියන්නේ සත්‍ය රහිතය නොකීම. මහනි විමුක්තිය මොකද ප්‍රත්‍ය? නොයලීම. මහනි නොයලීම ප්‍රත්‍ය සහිතයි කියන්නේ ප්‍රත්‍ය රහිතය නොකීම. නොයලීමේ ප්‍රත්‍ය මොකද්ද? කලකිරීම. කලකිරීම ප්‍රත්‍ය සහිතයි කියන්නේ ප්‍රත්‍ය රහිතය නොකීම. කලකිරීම ප්‍රත්‍ය මොකද්ද? ඇත්ත ඇහිටි දැකීම. ඇත්ත දැකීමට සත්‍ය සහිතයි. මොකද්ද ප්‍රත්‍ය? සමාධිය. සමාධිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? සුඛේ. සුඛේ ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? පස්සද්ධිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? ප්‍රීතිය. ප්‍රීතිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? ප්‍රමෝදය. ප්‍රමෝදය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? දුක. මොකද දුක ගැන සම්මර්ෂණය කළ තමයි ගන්නේ. මහය දුක ප්‍රත්‍ය සහිතයි. මොකද ජාති. ජාතිය ප්‍රත්‍ය සහිතයි. භවයේ බුද්ධජනන ජරගුණ අවිද්‍යාව දක්වා. අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන නාම රූප කලයන් පස්ස වේදනා සංහා උපාදාන භව ජාති චරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දුක හේතුව ප්‍රමෝදයේ ප්‍රමෝදයේ නිසා ප්‍රීතිය ප්‍රීති නිසා පසද්දි පසද්දි නිසා සතුට සතුට නිසා සමාධි සමාධි නිසා ඇති දැකීම ඇති දැකීම නිසා කලකිරීම කලකිරීම නිසා නිවැරදිම නිවැරදිම නිසා විමුක්තිය තුළ ජීවන පෙළපෙළ. එතකොට විමුක්තිය කියන එක සංකල්පද අසංකල්පද? සත්‍ය සමුප්පන්න ධර්මයක්ද නැද්ද? විමුක්තියට ප්‍රත්‍යක් තියෙනවානේ. මොකද්ද ප්‍රත්‍ය? නැරි. එතකොට සත්‍ය සත්‍ය තමයි මොකද්ද? නැරිම සත්‍ය සමුප්පන්න දෙ යුති. සත්‍ය සමුප්පන්න. එතකොට ඉතිගත් මං කියේ මොකද වර්තමානයේදී විමුක්තිය හදීම නැහැ පටලගෙන මේ ප්‍රශ්නේදී. ඒකයි. ඒ කියන්නේ මම නිදිලා ඉන්න ඕනේ ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙතෙන්දී හැම ස්කන්ධයක්ම අතහැරෙන්න ඕනේ කියලා සිද්ධියක් නැහැ. අප්‍රියපන්න භූමිය කියලා යමක් තියෙන ඒ මට්ටමක තමයි ජීවත් වෙලා මේ ටික අතහරින්න තියෙන්නේ. හරි. එතකොට දැන් ඔකෙන් තියෙන්නේ අන්තිමට ගත්තාම සාරය උපමා කළහම මේ ශාසනයේ සාරය තමයි අපි තාපටිකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. දුක දැකලා දුක ඇතිවීම හේතුව දැකලා මේ හේතුව නිසා දුක හටගන්න මේ දුක හටගන්න මේ හේතුවෙන් කියලා දැකලා දුක එපා නිසා ඒ හේතුව නැතිවීමෙන් ලබන ඵලය ලැබීම සඳහා මාර්ගය දැනග උසාවක් වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ ශාසනයේ තියෙන හරය කියනකොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ හරය නැත්නම් අරටුව තමයි මේ තුන් භූමියෙන්ම මිදෙන තැන ජරා මරණයන්ගේ මිදෙන තැනට ලෝක කිසිවක් උපාදාන නොකොට මිදෙන තැනට යා යුතුයි කියන ඉලක්කය ගන්න. ඊට පස්සේ දැන් යුතුයි අපි කොහොමද ඒක කරන්නේ කියන එක. දැන් ඉස්සෙල්ලාම අපිට ඕනේ ඵලෙ. ඉස්ලාම දරගන්න මෙතන ඉඳගෙන යා යුතුයි කොහෙද කොළඹ. මොකද හැම වෙලාවෙම ඵලයට සාපේක්ෂව මාර්ගය තියෙනවා. මට ඕනේ අනුරාධපුරයට යන්නද නුවරට යන්නද කොළඹට යන්නද කියන එකට සාපේක්ෂවයි මාර්ගය කියන එක තියෙනවා. මොනවා හරි මාර්ගය දිහාම කොහොම හරි මාර්ගය දිහාම කොළඹ යනවා කියලා එකක් නැහැ. ඒ වගේ ඉස්ලාම අපිට ලැබෙන්න ඕනේ අර්ථය මොකද්ද? මිදෙන්න ඕනේ තැන. අර්ථයෙන් ඊට පස්සේ එතෙන්ට අදාළ විදිහට මාර්ගය ගොනුනේ. මොකද මනුස්සයෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. දෙවියෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. රූපී භක්මෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. අරූපී භක්මෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. නිවන් දකින්න සීල සමාධි ප්‍රශ්න. සීල සමාධි ප්‍රශ්න වැඩුවා කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා තියෙන්නේ විමුක්තිය නැත්තම් නිවන. නිවනට අනුව මාර්ගය වුණොත් තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. මට ඕනේ භ්‍රම ලෝකෙට නම් යන්න මේ සීලේ සමාධිය ප්‍රඥාව කියලා තුන හසුරවන්න ඕනේ මට්ටමක් තියෙන මෙතෙන්ට යන්න. මට ඕනේ අරූපී භ්‍රම ලෝකෙට යන්න නම් මං සීල් රකින්න ඕනේ සමාධි වඩන්න ඕනේ ඥාන දර්ශනය ඇති කරගන්න ඕනේ ඒ මට්ටමක් තියෙනවා. මට ඕනේ දුකෙන් නිදහස් වෙන නිවන් දකින්න නම් සීලේ පිහිටන්න ඕන සමාධි වඩන්න ඕන ඥාන දර්ශනය ගන්න ඕන මම ඒ ඉලක්ක කරගන්න. ඒ නිසායි එහෙම නැතුව සීල් පිහිටලා සීලයක පිහිටලා හිත වඩවඩ නිවන් දකින්නයි කියලා ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ. මොකක් නිසාද? හැම වෙලේ මග්ගංග පරියාපන්න වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සංකප්ප වාචකම දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුක නැතිතන දැකලා අහු ප්‍රතිපදාවක් වෙන්න ඕනේ. අන්න එසේම උපන්න සීල සමාධි ප්‍රඥාවට ඒ සීලේ මග්ගංග පරියාපන්න මාර්ග අංග කියලා කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග 8 90 ගේ සීලයක් වෙන්නේ. ඒ විදිහට. එහෙම වුණාමයි අපිට මේ ත්‍රි ශික්ෂාව තියෙන මෙතනට යන්නේ. ඔන්න දැන් කෙටියෙන් ගන්ඳ තව පැත්තකින් මේ ශාසනයේ අරටුව තමයි තුන් ලෝකෙන්න මිදීම. තුන් භවයෙන්ම මිදෙච්ච තැන. මිදලා ඉන්නේ නැහැ. එතන තමයි දුක. තව පැත්තකින් ගත්තොත් හතර ඉරියව්වෙන් මිදලා ඉන්න කියන එක හිතාගන්නත් හතර ඉරියව්වෙන්ම නිදිච්ච තැනකට යන්නයි මේ හතර ඉරියව්වෙන් නිදිච්ච තැනකට ගුවන් මොකද අරූපී මට්ටමට යනකොට මිදෙන හතර ඉරියව්. නමුත් ගත්ත හැකි ඥාන දර්ශනයක එක මේ සාසන. මේ මොනතර තමයි අර දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මිදෙන්නේ? තුන් භූමියෙන් තුන් ලෝකෙන් මිදෙන්නේ, ඇහි මිදෙන්නේ, රූපෙ මිදෙන්නේ, චක්කුඥානේ මිදෙන්නේ කොහොමද අපි? කියන කාරණාව ඊළඟට අපි තේරුම් කරගන්න ඕනේ. ඒ ටිකට තමයි අපි අර මතක් කරන්නේ හැම වෙලාවෙම ලෝකී මට්ටම තමයි අපිට යමක් පේනකොට ඉදිරියෙන් තියෙන දේ පේනවා, පේන දේ ඉදිරියෙන් තියෙන්නේ කියන මට්ටම තමයි ලෝකේ හිතන්නේ. ලෝකේ කියන්නේ දැන් මේ ඉදිරියෙන් ඉන්න අයයි මට පේන්නේ, මට පේන අයයි මේ ඉන්නේ කියන මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි අපි අපේ ඇහැ මට්ටමට අපි දකිනේ. අපිට ලෝකේ පේන්නේ ලෝකේ කෙනෙකුට පේන්නේ කොහොමද? මේ පේන පවතින දේ පෙනෙන්නේ, පෙනෙන දේ පවතින කියලා. අපිට මේ යමක් පේනවා නම් ඔය පේන්න තියෙන දේ පේන දේ. ඒ කියන්නේ මේ ඉදිරියෙන් ඉන්නේ මට ඉන්න කෙනයි මට පේන්නේ. එහෙම පේන්නේ මෙතන කෙනෙක් එහෙම ඉන්න නිසා කියන මට්ටමනේ අපිට තියෙන්නේ. නමුත් සම්මා දිට්ඨි නිවැරදි දැකීම ගත්තාම ඊට වඩා වෙනස් වෙනවා. ඊට වඩා වෙනස් වෙන එකට තමයි මම මතක් කරන්නේ. ඒක අනිත් පැත්තට යන්න ඕනේ. අපිට යමක් පෙනෙනවා නම් පෙනෙන දේ අනිකක්, පවතින දේ අනිකක්. පවතින දේ නෙමෙයි පෙනෙන්නේ, පෙනෙන දේ නෙමෙයි පවතින්නේ කියලා දෙක දෙපැත්තට මාරු වෙනවා. ඔකට මම අර කියනවා දැන් මිරිඟුව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා. ජලය වගේ පෙවුනට අපි නුවණ අරගෙන යනවා ජලය වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව. පවතින්නේ මිරිඟුව, පේන්නේ ජලය වගේ. පේන දේ තියෙනවා නෙමෙයි. එතකොට තියෙන දේ නෙමෙයි පේන්නේ අපිට. අන්න ඒ වගේ මේ මිරිඟු දැන් තිරසංගත සතාට වෙන්නේ මිරිඟු දිහා බලනකොට එයාටත් අපිට වගේමයි පේන්නේ. නමුත් එයා හිතනවා මේ ජලය වගේ පේනවනම් පේන දේ තමයි තියෙන්නේ, එතන තියෙන දේයි පේන්නේ කියලා. එයාට ජලය වගේ පේනකොට, පේන දේ තියෙනකොට ඒක හොයාගෙන නොදුවා ඉන්නේ දුවන. එයා පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි තියෙන්නේ කියලා දකින නිසා. අපි ඒ අරමුණේදී ජලයේ වගේ තෙවුනට තියෙන්නේ මිරිඟුව, පේන දේ අනිකක්, තියෙන දේ අනිකක් කියලා දෙපැත්ත දන්න හින්දා දුවන්නේ. ඔන්න ඔය දැක්ම අපිට ආවොත් ලෝකයා පේන දේ තියෙන්නේ, තියෙන දේ පේන්නේ කියලා දකින හින්දායි මේ පේන දේ ගන්න අත දාන්නේ. නමුත් අපි නුවණ අරගෙන යන්න ඕනේ මේ තේන දේ අපිට යමක් තේනවා නම් තේන දේ නෙමේ තියෙන්නේ, තියෙන දේ නෙමේ තියෙන්නේ. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මොකද ඒකට හේතුව ඒක තමයි අපි යම් කිසි කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ මේ ඉපදුනා කියලා කියන්නේ මේ විඥානයේ මව කුසක බීජ කල්ලකට බැසගෙන, ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් අවිඥානික වෙනවා. එතකොට මේ විඥානයේ වස්තු රූපය ඇතුලේ තියෙනවා කොට උකට වෙන අපි කියන භවංග සිත කියලා. මේ මුළු කයම සවිඥානික වෙලා තියෙනවා. උදාහරණයක් හැදින ගන්න ධර්මයේ පෙන්වන්නේ මකුළුවෙක් දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා. දැලේ කොයි කෙරවලකට හරි සතෙක් පැටලුනොත් මෙයාට දැනෙනවා මැද ඉන්න කෙනා. ඊට පස්සේ ගිහිල්ලා ගොදුරු අනුභව කරනවා. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි හිත මේ දැල බැඳ වගේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන මේ ටිකේ ප්‍රසාද ටික හදලා මැදට වෙලා ඉන්නවා. භවංග සිත කියලා කියන්නේ අපි. එතකොට දැන් මේ දැලට මුකෙක් හරි පැටලෙනවා වගේ බාහිර රූප සද්ද ගන්ධ මොනවා හරි අරමුණක් මේ ආයතනට ගැටුණාම ඔන්න හිතට දැනෙනකොට ඒ දැනගත් අරමුණට අනුව හිත මෙහෙවලා තමයි ලෝකෙ අපි දකින්නේ. දැන් මෙතන තියෙන දේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන 6 දකින්න හිතේ සම්බන්ධයකින් තොරව ඇහැ දකින්න එපා. ඒ කියන්නේ ඇහැ කියනකොට කෙලින්ම මනෝ ධාතුවත් එක්ක, ඒ කියන්නේ භවංග සිතත් එක්ක සම්බන්ධවයි ඇහැටියෙන්නේ. ඇහැට යමක් ගැටුනොත් කෙලින්ම භවංග සිතටමයි පයින්ට යන විදියට තියෙන්නේ. කන කියනකොට හිතේ සම්බන්ධයෙන් තොර කනක් දකින්න එපා. දැන් අපි කියමු කෙලින්ම ඔක් මට නිකන් මතක් වෙන්නම අබේගිරි චෛත්‍ය අර දෙය ඉඳන් ගඩොල් බිමට දාන්න එවලා තියෙන ලොකු බටයක්. මොන වෙයි බටේමයි, ඒ කියන්නේ එළියේ යමක් දැම්මහම ඇහැ හරහා කෙලින්ම අරමුණ හිතටම වදින විදියටයි තියෙන්නේ. කනට යමක් ගැටුනහම කන හරහා කෙලින්ම හිතටම දැනෙන විදියට තියෙනවා. ආයි දැන් ඇහි නතර වෙන්නවා, කන මැත්තේ නතර වෙනවා, මැත්තේ මුකුත් තීන්දු తీරු නැහැ. මොකද ඇහැ කියනකොට දත යුතුයි මේ හිතත් එක්ක සම්බන්ධ සිද්ධියක්. ඒකයි නාම රූප වචේ සලායතන කියනකොට ආයතන 6ෙම සිද්ධිය දකින්න බෑ. නාම රූප වචේ සලායතන කියනකොට එයා ඒ සම්බන්ධයෙන්මයි ඉන්නේ. එතකොට මෙතනදී මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ කර්මජ රූපයක්. මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම කියුන් 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 රූප කලාප වාසියක් ඉකුතු වෙච්ච තැනක් ලොකු කළ එකට එකතු කළ ඡායා අල්ලගෙන මට්ටමක ලෙන්ස් එකක් තමයි මේ තියෙන්නේ. අපි කියමු ඇහැ ඉදිරි පිටට රූප කලාප කලාප රාශියක් ආවොත් ඒ රූප කලාප කලාප මට්ටමින් හම්බෙන එකක් නෙමෙයි මේ ඇහි ලෙන්ස් එක තියෙන්නේ. කවුමක් එකට ගොඩක් එකට එකතු කරලා දෙන මට්ටමේ කාචයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ ඇහැ හරහා හිතට ලැබෙන සංවිදයක් තියෙනවා. ඒ කියන්නේ ඇහැ කෙලින් අපි දුන්න දැන් මෙතනින් තියෙන රූප කලාප 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 තියෙන රූපයක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. මේ ඇහැ හැදිලා තියෙන්නේ මෙතන පවතින ස්වභාවයේ ඒ විදිහට මල්ලා දෙන මට්ටමකින් නෙමෙයි. රූප කලාප රාශියක් ගොඩක් එකට එකතු කරලා ගන්න පුළුවන් විදිහේ සලු මට්ටමක හැඩතල පෙන්වන මට්ටමක යමක් සටහන් කරගන්න පුළුවන් නිමිත් මේ කාචකෝ මෙතන තියෙනවා. දැන් මේ කාචය හරහා අපේ භවංග හිතටයි අත්දැකීම යන්නේ. ඊට පස්සේ ඒ භවංගය බිඳිලා ඇහැ හරහා අපි ආපහු බලනකොට ලෝකේ බලන්නේ මේ කාචය හරහායි. කාචය හරහා බලනකොට මේ ඇහි දෙන සතහනට අනුව රූපයක් අපිට පේනවා මිසක කිසිම වෙලාවක පවතින රූපයක් පේන්නේ නැහැ. ඒක මේ ඇහැට කර්මජ රූප කියලා කියන්නේ මේ ආයතන හයේ අපි හැම වෙලාවෙම ඇහැ හරහායි ලෝකේ බලන්නේ. ඇහැ හරහා බලන අපිට හම්බ වෙන්නේ අපි බලපු සතහනක් මිසක තියෙන එකක් නෙමෙයි. මාර මතක් කරන්නේ මේ ඇහි ස්වභාවය ගත්තාම දැන් මේ ඇහැ කියන එක කර්මයට වෙනස් වෙනවා. හැමෝටම එක වගේ නෑ. දැන් සමහර පෙරේතයෝ ඉන්නවා තමන් කරපු අකුසල කර්මයට වතුර දිහා බැලුවම ලේ සැරව වගේ පේනවා. එතකොට එයා මේ ඇහෙන් බැලුවම වතුර පේන්නේ ලේ සැරව. දැන් අනිත් කෙනාට පේන්නේ වතුර. දැන් ਬਾහිර තියෙන එක වතුරම ලේසර වුණා නම් එක්කෙනෙකුට වතුර පේන්නත් එක්කෙනෙකුට ලේසර පේන්නත් බෑනේ. දැන් ඒකේ හොඳට පේනවා මේ ආයතන හරහා දුන්නු අත්දැකීමයි මේ තියෙන්නේ. එතකොට මේ හරහා මේ ආයතන හරහා ආපෞ ධාතු දිහා බලනකොට අපිට පේන්නේ එහෙම. කවදාවත් මේ ඇහෙන් පිට අපිට හම්බ වෙන්නේ නැහැ. යම් වෙලාවකදී අපිට මෙන්න මේ ඇත්ත දකින්න පුළුවන්. අපි පස්සේ දැන් මේ දීර්ඝ දේශනාව කරපු හින්ද පස්සේ වෙලාවක විවේකයෙන් ඔය අදාළ ටික විතරක් අපි කතා කරමු. ඒ කියන්නේ අපිට යමක් පෙනෙනවා කියන්නේ කොහොමද කියන කාරණාව ගැන විතරක් හිමින් අපි කතා කරමු. ඕනනම් ඔකට රූප සටහනකුත් ඇඳලා මේ අපිට සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ කොහොමද කියන එක. එතකොට අපිට ඒක තේරෙයි මේ අපි ජීවත් වෙන්නේ ටැංකියක් ඇතුලේ නේද කියලා. අපි ජීවත් වෙන්නේ අපේ මනසත් එක්කමයි අපේ හිත ඇතුලේමයි. මේ ආයතන ටික බෙදිලා තියෙන්නේ මේ ආයතන ටික හිතේ තියෙන කෘත්‍ය ටිකකනේ බෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම කිව්වේ මේ ඇහැ හදලා තියෙන්නේ හිතෙන්. එතකොට රූපය හදලා තියෙන්නේ ඇහේ. එතකොට අන්තිමට ගත්තාම ආපහු ඔක්කොම ටික හදලා තියෙන හිතේ කියන තැනකට එනකන් එනවා. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ 18 ධාතුවේ මිදෙන්න පුළුවන් තැනක් ගැන. ඇහැට අද අපිට යමක් තේුණාට අපිට මෙහෙම පෙනෙන තැනක පවතින යථාර්ථය මේ දේ නෙමෙයි. වෙන එකක් නිසයි අපිට ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ ওই ටික අද මේ පරිසරයේ ටිකක් දීර්ඝ දේශනාවක පහසුයි. එක දවසක විහාරි කමන්නේ වෙන වෙලාවක හිමින් අපි ටිකක් කතා කරමු කොහොමද යමක් ඇත්තටම පෙනෙන්නේ කියන එක. එහෙම දවසක් දෙකක් මට ඉන්න ඔතන කොච්චර වටනවද කියන එක ඔතනම කතා කරුණා දවසක් දෙකක් ඒත් වටිනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ අපිට විලා තියෙන්නේ මොකද්ද කියන එක. අපිට වෙලා තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ මොකද්ද කියන එක. ඔන්න ඔය ඥාන දර්ශනයේ හරහා තමයි අපිට මේ 18 ධාතුන් නිදෙන්න පුළුවන්. ආපහුම මතක් කරන මේක ඥාන දර්ශනයක් කියන්නේ. මේ භෞතික වස්තුන් කිසිම සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් ආශ්‍රයයක් හේතුවක්. දැනට මේ දේශනාව තුළ එක කාරණාවයි ස්ථාවර කරන්න ඕන තමයි මට තියෙන්නේ. මේ ශාසනය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආවන අරටුව බලාපොරොත්තුව මේ ශාසනයේ අරටුව කියලා කිව්වේ කොතනද? ඒ කියන්නේ කෙනෙක් නතර නොවි යන්න ඕනේ මොන තැන දක්වාද කියන ටික විතරක් ඉතලා ගන්න. ඒ ටිකයි ඕනේ මට. ඒ ටික තමයි මම කිව්වේ. මේ ශාසනයේ හරය කියලා කිව්වේ අරටුව කියලා කිව්වේ අකුක්කෝ චේතෝ විමුක්තිය. නැත්තම් මේ අරිහත් ඵල චේතෝ විමුක්තිය ගැනයි මතක කළ මෙන්න මෙතෙන්ට යන්න තියෙනවා. ආයි නිවන කියලා එකකටවත් අපිට කටයුතු කරන්න බෑ. ඔතන ඒ චේතු විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාට කියන සෝපදිශේස නිබ්බාන කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා. අනුපාදා පරිනිර්වාණය කියන. අනුපාදා පරිනිර්වාණය කියනකොට අනුපාදා කිසිවක් උපාදාන නොකොට. මොකද්ද උපාදාන නොකලේ? නච්ච කිංච ලෝකේ උපාදිත. හොඳට දකින්න මේකේ අර්ථය ලෝකේ කිසිවක් උපාදාන කළේ නැහැ. ලෝකේ කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් භූමියේ කිසිවක් අල්ලා නොගන්නා කමෙන් මිදිලා. එහෙනම් අපි මිදිලා තියෙන්නේ මොකෙන්ද? අපි මිදිලා තියෙන්නේ මේ කාරණාවෙම කියන අර්ථය. නච්ච කිංච ලෝකේ උපාදිත. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නා. දොර ලෝකේ කිසිම දෙයක් නාල්ලනවා. ලෝකේ කිසිම දෙයක් නෑල්ලුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්ත දැක්කම කලකිරෙනවා. කලකිරෙනකොට නොයල්ලනකොට මිදෙනවා. එහෙනම් ලෝකේ කිසිවක නොයල්ුණා නම් මිදලා තියෙන මොකෙන්ද? ලෝකේ කිසිවකට එල්ල නැත්තම් ලෝකේ හැමදේම මිදිලා. එහෙනම් තුන් භූමියම මිදිලා නෙමෙයිද? අන්න තුන් භූමියම මිදිච්ච තැනට යන්නයි ඕනේ. මේක මගේ පෞද්ගලික අදහසක් එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේලා මේ ධර්මයෙන් පදගත අර්ථයන් සම්මර්ෂණය කරන්නේ. මේ වචනවල අර්ථය මෙනෙහි කරලා බලන්න. නැචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් උපාදාන නොකරනවා. ලෝකේ කිසිවක් උපාදාන නොකරනවා නම් ඒ කියන්නේ නොයලෙනවා නම් එන මිදිලා තියෙන්නේ ලෝකෙ නේද? ඇහි ඇත්ත දකින්න. එතකොට ඇහි කලකිරෙනවා. කලකිරෙනකොට ඇහි නොයලෙනවා. ඇහි නොයලෙනකොට ඇහි මිදෙනවා. තියෙන සූත්‍ර 100 ගණන. එහෙනම් දැන් අපිට මිදෙන්න තියෙන තැන ගැන සැක හිතන්න එපා. මිදෙන්න තියෙන මොකෙන්ද? ලෝකෙ. ලෝකෙන් කියනකොට ආය ඇහැහෙම තියෙන එකක් ගැන ගන්න එපා. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස ඔය මේ ස්පර්ශ ආයතන හයෙන් මිදීම කියලා කිව්වත් ලෝකෙන් මිදීම කියලා කිව්වත් පංච උපාදාන ස්කන්ධයෙන් මිදීම කියලා කිව්වත් අටලොස් ධාතුයෙන් මිදීම කියලා වචන ටිකක් අර්ථය එකයි. එකතන දුකේ මිදීම කියලා කිව්වා. ඔන්න ඔතෙන්ට එනකන් එන්න ඕනේ කියන කාරණාව තේරුම් කරගන්න. මොකද නැතිනම් අපිට යන්න තැනක් නැහැ, නිස්සාවක් නැහැ. කරන්න ඕනේ මොකද්ද කියේ? ආයේ ඕකේ කිසිම සැකයක් තියෙන්න බෑ. නිසක වෙන්න ඕනේ අපිට පිළට අනුව දුකේ, ඒ කියන්නේ මොකද්ද? ලෝකේ කිසිවක් උපාදාන නොකොට මිදෙන්නයි කියන්නේ. මිදීම දක්වා කරන්න නිවන කියන එකකට තර්ක කරන්න ඕනේ නැහැ. මේ මොකද මිදුණු කෙනා තිරෙන්නේ වෙනවා. දැන් ඕකට අහනවා රාජ ආමුදුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඔය වගේ ප්‍රශ්න රාශියක් අහගෙන යනවා. ඊට පස්සේ ඇත්ත දැකීම මොකටද කුමකාන්සන්ත කොට පවතිනවා. එතකොට කලකිරීම, කලකිරීම මොකද්ද? නොයලීම, නොයලීම මොකද්ද? නිදීම. නිදීම කුමකාන්සන්ත කොට පවතිනවා. නිවන කුමකාන්සන්ත පමණ ඉක්මවා ගියා. ප්‍රශ්න කෙරවලක් ගන්න බැරි වුණා කියලා මේ රාද හාමුදුරන්ට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විමුක්තිය නිවනට පටහැනි. අපිට කරන්න පුළුවන් මොකද? කුමක් දක්වාද? විමුක්තිය දක්වා. ඊට පස්සේ විමුක්තියට කුමක් පටහැනිද? නිවන. එතකොට අහන්නේ නිවනට කුමක් පටහැනිද? පමණක් මොකද? නිවනට නිවුනනම් නිවුන මිසක ඒකට අපව උත්තරයක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිදුණු කෙනා නිවෙනවා. ඒකත් සංයුතනිකායි රාග සංයුත්තේ සූත්‍රය බල සූත්‍රය නම් මතකයි. එතකොට අන්න ඒතන දක්වා මේ ජරා මරණ දුකෙන් මිදීම තයි ඕනේ කියන තැන ගන්න. දැන් අපිට ඊට පස්සේ එක කාරණාවක් විතර හැමදාම ධර්ම සාකච්ඡා කරන්නේ, ධර්මය හිතන්නේ, සම්මර්ෂණය කරන්නේ මේ ලෝකෙන් මිදෙන විදිහ බලපන්. ලෝකෙන් මිදෙන්නේ කොහොමද මෙහෙම හිතන්නේ? මේ බණ ලෝකෙන් මිදෙන විදිහට බණ අහන්නේ කොහොමද මම? ලෝකෙන් මිදෙන විදිහට ජීවත් වෙන්න කොහොමද? ලෝකෙන් මිදෙහෙට ධර්මයේ මේ සම්මර්ෂණය කරන්න කොහොමද? මොකද දැන් අපිට ඕනේ දැන මෙතන කියලා අපි දැනගත්තා. අරටෝ මෙතන. එතකොට අපි ලෝකීය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී මොනවා හරි පිළිනෙමුවා නම් මිදෙන විදිහට මම මේක ප්‍රයෝගික කරගන්න ඕනේ නේද? ඒක එපා කියනවා නෙමෙයි. සීලයක් රැක ගන්න මිදීම සඳහායි මේ සීලය. සමාධියක් වැඩුණොත් මිදීම සඳහායි මේ සමාධිය. යම් ඥාන දර්ශනයකට මේ නිදීම සඳහා මේ ඔක්කොම නොගන්න ඕනේ මේ ඔක්කොම ගන්න ආරටුවට තමයි. එතකොට මෙතන සඳහා. ඊට පස්සේ මේ විමුක්තිය තමයි කාරණා හොයා. ඒ හින්දා හැම දිනම ඒ විදිහට කටයුතු කරන් දැන් දේශනාව සම්පූර්ණව අවසන් කරනවා. අවශ්‍ය මොනවා හරි කරුණු තියෙනවා නම් කතා කරන්න පුළුවන්.